ඊළඟට ගරු වේලුකුමාර ගරු මන්ත්‍රීතුමා, එතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙනවා.
ගෞරව සභයික தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த சந்தர்ப்பத்தை தந்ததற்கு முதல் நன்றி தெரிவித்துக் கொள்கின்றேன். குறிப்பாக இன்று நாட்டினது அரசிறை அரச வருமானம் தொடர்பாக அது தொடர்பான உற்பத்தி வரி விடயம் தொடர்பாக விவாதிக்கின்ற வேளையிலே மிக முக்கியமாக நான் எடுத்து கூற வேண்டும், இந்த நாடு சுதந்திரம் அடைவதற்கு முன்னிருந்தே இந்த நாட்டினுடைய பொருளாதாரத்தின் முதுகெலும்பாக இருந்தது பெருந்தோட்டத்துறை என்பதை நான் ஞாபகப்படுத்த வேண்டும். அன்று தொட்டு தொடர்ச்சியாக நாங்கள் இந்த நாட்டினுடைய பொருளாதாரத்தின் பிரதானமான உற்பத்தி பங்கினை கொண்டதாக பெருந்தோட்டத்துறை இருந்திருக்கின்றது. அதேபோல ஏற்றுமதி அந்நிய செலாவணி வருமானத்திலும் இந்த பெருந்தோட்டத்துறையினது, குறிப்பாக தேயிலை உற்பத்தி, பிரதான இடத்தை வகித்திருக்கின்றது. ஆனாலும் கூட இந்த நாட்டிலே உருவான ஒவ்வொரு அரசாங்கங்களையும் நாங்கள் எடுத்துக்கொண்டோமாக இருந்தால், இக்கரைக்கு அக்கறை பச்சை போன்று தங்களுடைய பொருளாதாரத்தை வளப்படுத்துவதற்கு, அந்நிய செலாவணியை மேம்படுத்துவதற்கு இருந்த அந்த பெருந்தோட்டத்துறை தொடர்பாக கவனம் செலுத்த வேறு வேறு துறைகளுக்கு வேறு வேறு விடயங்களுக்கு அவர்களினுடைய அந்த செயற்பாடுகள் முன்னெடுப்புகள் இடம்பெற்றதன் மூலம் தொடர்ச்சியாக இந்த துறை பாதிப்படைந்து வந்திருக்கின்றது. அதனுடைய பிரதிபலன்களை இன்று நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. வருமான வழிகள் அற்ற ஒரு நிலைமைக்கு எங்களுடைய பொருளாதாரம் தள்ளப்பட்டிருக்கின்றது. ஆகவே இன்றைய அரசாங்கத்துக்கும் நாங்கள் கூறக்கூடியது, எங்களுடைய கைகளிலே இருக்கின்ற எங்களினுடைய வளமான இந்த பெருந்தோட்ட துறையை வளப்படுத்துவதற்குரிய நடவடிக்கைகளை முன்னெடுங்கள் என்பதை இந்த உயரிய சபையிலே கூற வேண்டியிருக்கின்றது. அதேபோல இதை இந்த சந்தர்ப்பத்திலே ஒரு விடயத்தை முன்வைக்க வேண்டும். கடந்த வாரமாகின்ற போது இந்த நாட்டில 50,000 அதிகமான பட்டதாரிகளுக்கான ஆரம்ப நியமனங்கள் வழங்கப்பட்டது. அது எங்களுக்கு மகிழ்ச்சி அளிப்பதாக இருக்கின்றது. ஆனாலும் கூட இந்த மலையக தோட்டப்பாடசாலைகளிலே இருக்கின்ற ஆசிரிய வெற்றிடங்களை நிரப்புவதற்காக ஆசிரிய உதவியாளர்கள் என்ற அடிப்படையிலே நியமிக்கப்பட்டிருக்கின்ற ஏறக்குறைய 3,000 வரையான ஆசிரிய உதவியாளர்கள் காணப்படுகின்றார்கள். அவர்களுக்கு கொடுக்கப்பட்ட தொழில் நிபந்தனைகளை அவர்கள் பூர்த்தி செய்து ஆசிரியர்களாக தங்களை இணைத்துக் கொள்வதற்குரிய அந்த தேவைப்பாடுகளை அவர்கள் பூர்த்தி செய்திருக்கின்றார்கள். அவ்வாறு பூர்த்தி செய்திருந்தும் கூட அவர்கள் இன்னும் ஆசிரிய நியமனத்துக்குள் உள்வாங்கப்படாமல் அவர்களினுடைய அந்த கொடுப்பனவுகள் அதற்கு
உள்வாங்கப்படாமே
கொடுப்பனவுகள் அவர்களுக்கு வழங்கப்படாத நிலைமை இருக்கின்றது. அவை அவர்கள் இன்று வீதியிலே இறங்கி போராட வேண்டிய நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றது. ஆகவே அரசு அது தொடர்பாக உடனடி கவனம் செலுத்தி இந்த ஆசிரிய உதவியாளர்களை ஆசிரிய நியமனத்திற்கு உள்வாங்க வேண்டும் என்பதையும் வேண்டிக் கொள்கின்றேன். அதே போல சபாபதித்துமா, பசுகிய சத்தியேதி மே வெவலி கர்மாந்தய பிலிபந்தவ சாக்கச்சாவக் ஜனாதிபதி காரியசாதக பலகாய கந்தவமின் அதிகரு ஜனாதிபத்துமா, இவகேம எம பலகாயே பிரதானி கரு பசில் ராஜபக்சமத்துமா எத்துலு ஏ சாக்கச்சாவக் பவத்தல அத்தியனோ மே வெவலி கர்மாந்தய ஏ அதத்தியன தத்துய பிலிபந்தவ எதந்தி தீரன கீப்பைய கரகன தியனவா வது சமாகம் பாடுலபன வது சமாகம் முல பாடுவட்ட ஏத்து அந்துனாகன ஏ சமாகம் முலட்ட இக்மங் விசந்துமாக் லபாதினே கட்ட ஏ தீரணையா கரகன தியனவா ஏ பிலிபந்தவ அப்பி ஸ்தூதிவந்த வேணவா ரஜேட்ட தங்மத் மே கர்மாந்தே பிலிபந்தவ அவதானி யமுகிரிம பிலிபந்தவ நமுத் எம சாக்கச்சா வேதி மே வதுக்கரைய நியோஜனே கரண கிசிம மாஜன நியோஜித்தியை சாபாகி கரகன நதிவீம பிலிபந்தவ அப்பி கனகாட்டுவ அப்பி பல கரணுவா ஏ வகேம எம சாக்கச்சா வேதி தீரணையா கரகன தியனவா பாடுவிதின மே பிராதேசிய வெவிலி சமாகம் மூல வத்து குடா தேவத்து இமியான்ற லபாதினவாக்கியனைக்க அப்படி தன்னோ மே ரட்டத்துல மே மே வெவிலி கர்மாந்தே மே பிராதேசிய சமாகம் விஷயம் ගෙනියන මේ වැවිලි කර්මාන්තය තුළ 175,000ක පමණ කම්කරුවන් පිරිසක් මේ වතු කම්කරුවන් ඇටියට සිටිනවා. මේ මේ
වැවිලි
සමාගම් වල තියෙන අඩුපාඩුකම් නිසා එම ජනතාවගේ මට විනාඩියක් ලබා දෙන්න. ඒ ජනතාවගේ ජීවන තත්ත්වය අපි ලබා ගත්තාම අපි හැමෝම දන්නවා ඉතාමත් පාත් මට්ටමක තියෙන්නේ. ඉතින් අපේ ඉල්ලීම මේ ශේත්‍රය තුළ අවුරුදු 150කට වැඩි කාලයක් මේ ශේත්‍රය තුළ ඉන්න මේ ජනතාවට ඒ වතු වතු කුඩා වතු ඇටියට පරිවර්තනය කරනකොට ඒ ජනතාවට ඒ කුඩා වතු හිමියන් වැඩියට පරිවර්තනය කරන්නට කටයුතු කරන්නට ඕනේ කියන එක මම ඉල්ලා සිටිනවා. ස්තුතියි.
ඊළඟට ගරු සම්පත් අතුකෝරල ගරු මන්ත්‍රීතුමා විනාඩි 6ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
වස්සනාරුවඩ ගරු මන්ත්‍රීතුමනි, දකුණේ ගිරුවාපත්තුවේ කුරහන් සුවඳ දැනෙමින් උපන්න ජනමූල නායකයෙකු විදියට ඔබතුමන් මූල ආසනයේ ඉන්න වෙලාවේ ඒ දකුණේම බෙන්තරගඟෙන් එහා ඉනිදුම්පත්තුවේ කෙනෙක් විදියට අද මේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දක්වන්න මේ ලැබුණු අවස්ථාව මම හිතනවා භාග්‍යවන්ත අවස්ථාවක්. මූල ආසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, 2005-2015 පාලන සමය තුළ මෙරටේ ජනතාවට සහ මෙරටේ ආයෝජනය කරපු ආයෝජකයින්ට ඉතාම යහපත් හිතකර පරිසරයක් උදාකර දීපු බදු ප්‍රතිපත්තියක් විදියට එදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කරපු බදු ප්‍රතිපත්තිය ජනතාවගේ හිතසුව පිණිස ක්‍රියාත්මක වූ බව මේ සභාවේ බොහෝ විට කියවුණා. ගරු මන්ත්‍රීතුමනි, ඒ බදු ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලාංකීය ජනතාව තමන්ගේ ආර්ථිකය නම්වාගත් ආකාරය පිළිබඳව, තමන්ගේ ආර්ථිකය ගොඩනැගු ආකාරය පිළිබඳව, එවැගේම ශ්‍රී ලාංකීය ග්‍රාමීය ජනතාව ඒ මොහොතේ මේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ ජන ජීවිතය නැංගු ආකාරය පිළිබඳව අපි කවුරුත් දන්නා කාරණයක්. ග්‍රාමීය මාර්ග ඉදි වුණා. එවගේම මා ජීවත් වන හිනිඳුම්පත්තු වගේ පළාත්වල 60%-70%ක් තිබුණු විදුලිය 100% දක්වා ජනතාවට විදුලිය ලැබුණා. එවගේම අහිංසක මිනිස්සු ජීවත් වන දුෂ්කර ගම්මානවලට මම්මාමත් ඉදි වුණා. ඈත කඳුවල තියෙන තේදලු ටික මහා මාර්ගයට ගේන්න, තේ කර්මාන්තශාලාවට ගේන්න, ග්‍රාමීය මාර්ග හොඳ මාර්ග බවට පත් වුණා. දුෂ්කර මාර්ග ගමනැගුම, මගනැගුම, දිවිනැගුම ආදී ක්‍රියාමාර්ග තුළ 2005-2015 රජය තුළ ඒ ක්‍රියාත්මක වුණු ආර්ථික ප්‍රතිපත්තිය අපේ රටේ ජනතාවගේ හදවත්වල ගැඹුරින් සඳහන් තිබුණු කාලයක් බවට පත් වුණා. මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, 2015 සිට 2020 දක්වා ඒ වසර පහක කාලය තුළ රාජ්‍ය ණය බර ට්‍රිලියන 7කින් වැඩි කළා. ජනතාවගේ කර මත 17,000ක් වෙච්ච මහා බදු කන්දරාවක් සෑම භාණ්ඩයකටම උදාකර දීලා ජනතාවගේ හිස මත දරා ගන්න බැරි බඳු කන්දරාවක් ලබා දුන්න ආණ්ඩුවක් තමයි ක්‍රියාත්මක වුණේ. මේ මොහොත වෙද්දී මාතෘභූමියේ ජනතාව අපට ඓතිහාසික වගකීමක් පවරලා තිබෙනවා. ඒ වගකීම තමයි සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම. සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරන්නට මේ මොහොතේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය අටවන පාර්ලිමේන්තුවෙන් සිදුවන ඓතිහාසික වරදක් නිවැරදි කිරීමේ නමවන පාර්ලිමේන්තුවේ සමාජිකෙක් විදියට ඒ වරද නිවැරදි කරන්න අපි සූදානමින් ඉන්නවා. ඒ නිසා මේ මොහොතේ 17,000ක් තිබුණු ඒ ජනතාව මත හෙළපු බදු බර
8 දක්වා
අඩු කරලා තියෙනවා மூலாசனாவுடைய மந்திரித்துமணி மா ஜீவத்தன பிரதேசே கிராமிய ஜனதாவ தேதலு கர்மாந்தை ஜீவத்தன ஜனதாவ கால திருஷ்டிக்கேத்துல ஆசன ஹயக் மூணுதா மூணுலா திபெண்ணி மகா மூந்தட தீவர கர்மாந்தத்தின் ஜனதாவ சஞ்சார கர்மாந்தத்தின் ஜனதாவ லிப்டன் வடராவுமட்ட நாமட்ட ஏ சியலுதினா பெளின ஏ துக்கேட வலிங் முந்துவாலன புழுவாங் ரஜா கபி நிர்மாணிகள் திபெணுவா கரு மந்திரித்துமணி எனிசா மே முகத்தே சங்வேதி நாயகே விதியட்ட அதிகரு ஜனாதிபத்துமா ஏ அப்பனயன ஆதாயமின் வெடி பங்குவா குப்பேன கிராமிய ஜனதாவட்ட அவசகன பகாசுகம் சலசன்ன அனந்த பிரமாண கபகரிம் சிட்ட முகத்தக தமாய் அபிமே இன்னி விசேஷன்ம
அவசாங்கரான கரு மந்திரித்துமா காலே அவசானம்
காவிந்த ஜெயவர்தன மந்திரித்துமா சந்தான் கரா லங்காகம ஜனதாவட்ட இதிகர்ண மார்கே நிசா சிங்கராஜே மகா தெவந்த ரூஸ் கஸ் கபா ஹெலனம கேல மங்க இத்துமட அபியோக அக்கண்ணுமா இத்துமட ஆராதனா கண்ணுமா மகத்தை கிண்ண லங்கா கமட்ட அண்ண சிங்கராஜே எக்க கஹகட கஹக் பெறல திபுணோத் எத்துமா தின ஓணம தண்டுவகணுமா நீடத் தினமா சிங்கராஜே எக்க கஹக் பெறல திபுணோத் ஏ மார்க இது கிரிமேதி மே விழாவை ஜானக வக்குமுற அபே கரு அமாத்துமா இன்ன விழாவை மம யோஜனா கண்ணுமா அப்பே பிரதேசத்துல கிதுல் கர்மாந்த இத்தாம திவுணுகளை கர்மாந்த கிதுல் பரேஷனா காரியக் சந்தா இனிதும் பத்து பாவிச்சு கரண்ண கீன கௌரு இல்லும இல்லி மெத்துமணம் மே விழா விமு கண்ணுமா எவகேம கரு மந்திரி துமணி அப்பே
அவசங்கரண கரு மந்திரி
அப்பே பது பிரதிபத்திய துல கிராமிய ஜனதா வினுவின் மே ரஜய விஷால கபகிரி மக்கண்ணுமா ஏ கபகிரிம இதிரி அயவே துலதி விஷால வசயம் கிராமிய ஜனதா வகை அப்பனா ஆதாயம் வெடிக்கிறீமட்ட வெவிலி ஆதாயம் வெடிக்கிற யுதவன் கீன
இளங்கட கரு சேஹான் சேமசிங்க கரு அமாத்துமா வினாடி விசி எக்க காலையா குபுத்து மாட்டு லபிடு
கரு மூலாசனாருட மந்திரித்துமணி பது சம்சோதன கீபியாக் பிலிபந்தவ விவாத தவத்தன அவஸ்தாவே அதஹஸ்தக்கீமட லபீம பிலிபந்தவ சத்துட்டு வேணுமா விசேஷம் கரு அக்ராமாத்தியதுமா முதல் அமைத்திவரையா ஹட்டியட்ட மே இதிரிபத் கரப்பு சம்சோதன பிலிபந்த விவாததி அப்படி தக்கா விருத்த பட்ச சாவாத்திய கருண் ராசியாக் சமாஜகத்தரன் உற்சாகாக தரணும் இக்காக் தமாயமே உபாதிதாரின் பத்துவீம் சம்பந்தேன் அத ஹெட்டதாக உபாதிதாரின் ராஜசேவேட பதவகணித்தி அதிகாரு ஜனாதிபத்துமா இத்தாம பெஹதிலிவ கிவ்வா அவுருத்தக புகுணு காலேகட யட்டத்து ஒவுன் பத்துவீம் லபல இன்பசு ராஜசேவே சாமானிய சேவகே ஹட்டியட ஏ ராஜசேவே வரப்பிரசாத லபன ராஜசேவகையின் ஹட்டியட பத்துவீம லபாதனவாக்கின காரணம் இந்த உன் மே தினே சிட்ட ராஜசேவகையின் ஹட்டியட தமாய் கட்டியத்து கரான் எஹம தியந்தி அத ரஜேன் பிரசகரணவா மே பதவாகன் உபாதிதாரி இங்கே இரணம முகத்த கியனேக இதே இந்த உங்கே இரணம ஹட்டியட அத விருத்த பட்ச தக்கின்னே உன் ராஜசேவேட்டு எக்கத்து வீமனா விருத்த பட்சர புழுவாங்க ஏகத்தெக்க உங்க நொசதுட பிரகாசகரன் ஹெபை அதமே மகாபொலவே இட்டு வேண்ணே கோட்டாவே ராஜபக்ச ஜனாதிபத்துமா வெனுவேன் லக்ஷ ஹெட்டனமையக்கேதா நவம்பர் மாசே திதாஸ் தகனமே சந்த தின தெத்தி லபாதீபு பொருந்து இவகேம மேரட்டே சமஸ்த ஜனதாவு வெனுவேன் தமங்கே வகக்கீம இட்டு வீமா ஏக்கம அத உதே ஹர்ஷ ஹிட்டபு அமத்துமா கதாகரா மே முதல் வயக்கிரீம சம்பந்தேன் ரஜய நீத்தி அனுகூல நோவன ஆக்காரேட முதல் வயக்கரணோ கின காரணம் மங்கிதா பெஹதிலிவ கியான் நோனி கரு மூலாசுராடு மந்திரித்துமணி அப்பே ரஜய இக்கப்பத்தகின் அப்பி பாரகத்தி அதுரு சம்மத கினுமகின் தமாய் பிப்ரவரி மாச வினகன் திதா சுவிஷ்ய முதல் வெங்கிரீம கரல திப்பே இட பசே மார்த்து மாச தேவனித பார்லிமேந்தோ விசுருவா ஹரிமத் சமகம வியஸ்தாவின் எக்கசிய பனஹா துணை அட்டத்தை அதிகரு ஜனாதிபத்துமான தீன பலைய அணுவ ரஜய ரட்ட பவத்துவாகினே ஏம சதா அவச முதால் வெங்கிரீம சிதுக்கரா எவகேம நமத அதுரு சம்மத கினுமக் கபி மே மெதிவரனின் பசே கினல்ல செப்டம்பர் மாச இந்தல டிசம்பர் மாச தக்கோ முதால் வெங்கிரீம சிதுக்கரா இந்த அப்பேரட்டே ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වැය කිරීමක් මේ මොහොත දක්වා මුදල් වැය කිරීමක් සියල්ල නීතියානුකූලව සිදුවලා තියෙනවා කියන කාරණාව අපි නැවත නැවතත් මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒකම මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි 2020ට අයවැය ලේඛනයක් නොතිබිච්ච හින්දා 2021 වර්ෂයේ සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කරද්දී 2020 වෙනුවෙන් මේ රටේ අය සහ වැය වෙනුවෙන් සම්පූර්ණ ලේඛනයක් මේ පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යාංශයේ යටතේ මුදල් අමාත්‍යවරයා හැටියට ගරු අග්‍රාමාත්‍යතුමා අතින් සිදු වෙනවා. එයින්ද අද අතුරු සම්මත ගිණුම් තුලිනුත් අතිගරු ජනාධිපතිතුමාට පැවරියදී බලතල තුලිනුත් රටේ වියදම් වෙන සියල්ල ලබන ආදායම් සියල්ල සම්බන්ධයෙන් සවිස්තරව අයවැය ලේඛනයේ ආශ්‍රයෙන් අපි 2020 වර්ෂය සඳහාත් 2021 වර්ෂය සඳහාත් වෙන වෙනම විසර්ජන පනත් ගැටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම සිදු වෙනවා. ඒකම ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි මේ බදු අඩු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයට අද පුදුමාකාර ඉරිසියාවක් ඇවිල්ලා තියෙනවා. 15% ඉඳලා 8% දක්වා වැට් බද්ද අඩු කරද්දී මේ බද්ද අඩු කිරීම හරහා රාජ්‍ය ආදායම අඩු වුණා කියලා කියන්න කිසිම කෙනෙකුට සාධනීය සාධකයක් නැහැ. ඒකට හේතුව මේ රටේ අපි ආණ්ඩුව බාරගනිද්දී බරපතල ආර්ථික අවපාතයක් මේ රටේ තිබ්බා විතරක් නෙමෙයි කිසිඳු ගෝලීය අර්බුදයකට මූණ නොදී අභියෝගයකට මූණ නොදී 6.8% ආර්ථික වර්ධන වේගය 2.3% දක්වා ඒ යහපාලන ආණ්ඩුව යුගයේ වැටිලා තිබ්බේ. 2.3% ආර්ථික වර්ධන වේගයක් එක්ක තමයි අපි රට බාරගත්තේ. ඊට පස්සේ තමයි මේ ගෝලීය අර්බුදයේ රට තුල නිර්මාණය වෙන්නේ. හැබැයි එහෙම තත්ත්වයක් තිබිලත් අද විපක්ෂය හිතාගෙන ඉන්නවා නම් මේ ආර්ථිකය ඍණ ආර්ථිකයක් බවට පත් වෙයි කියලා මම ඊටම වගකීමෙන් කියනවා. අද අපිට නැවත මේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම හරහා ඒ සඳහා රජය ලබා දීපු සහන මේ රටේ ආර්ථිකයට දායකත්වයේ දකින කණ්ඩායම් භුක්ති විඳීම හරහා අපිට පුළුවන් වෙයි 2.5% ආර්ථික වර්ධන වේගයක් 2020 අවුරුද්ද අවසානයේ වෙද්දී ළඟා කරගන්න. එහිඳ ඍණ ආර්ථිකයක් බවට එක පත් වෙන්නේ නැහැ කියන කාරණාව ඉතාම පැහැදිලිව අපි කියන්න ඕනි. අපේ මුළු ආදායම ඇස්තමේන්තු කළ තියෙනවා 2020 වර්ෂය සඳහා රුපියල් බිලියන 1525ක්. ඒ වගේම මුළු වියදම ඇස්තමේන්තු කළ තියෙනවා රුපියල් බිලියන 385ක්. මේකේ සුවිශේෂී වෙන්නේ ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි මේ ඇස්තමේන්තුගත වියදම තුල 2019 අවුරුද්ද තුලත් ඒ පැවති රජය විසින් කරපු වියදම් ඒ අදාළ කණ්ඩායම් වලට පියවීම නොකිරීම නිසා ගෙවන්න තිබිච්ච මුදලුත් ඇතුළත්ව තමයි මේ රුපියල් බිලියන 385ක මුදල අපි ඇස්තමේන්තු කළා තියෙන්නේ. ඒක විතරක් නෙමෙයි 2019ට ගෙවන්න තිබ්බ විශේෂයෙන්ම පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 123.4ක් ප්‍රාග්ධන වියදම් බිලියන 119.3ක් සමස්තයක් ඇටියට බිලියන 242.7ක් අපි ගිය ආණ්ඩුව ගෙවලා තිබෙ නැති බිල්පත් ගෙවන්න මේ 2020 වර්ෂයේදී කටයුතු කළා තියෙනවා. ඒ වගේම තමයි අපි ඒ පියවලා නැති බිල්පත් වලින් මම මේ කියපු සංඛ්‍යා ලේඛන 2020 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා වෙද්දී අපි ඒ ගෙවීම් කටයුතු සිදු කළා තියෙනවා. එහිඳ සමස්තයක් ඇටියට එකක් 2019 ගෙවීම් කරන්න තිබිලා ගෙවීම් නොකරපු ඒවත් මේ ආණ්ඩුව යටතේ ගෙවිලා තියෙනවා කියන කාරණාව අපි විශේෂයෙන්ම මේ රට හමුවේ කියන්න ඕනි. ඒකම ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි ඊළඟට මේ ණය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය දැන් අද වෙනකොට විශේෂයෙන්ම 2019 අවුරුද්ද වෙද්දී අපි රුපියල් බිලියන 7391ක් 2014 අවුරුද්ද වෙද්දී මේ රටේ ණය බර තිබ්බා. ඒ ණය ප්‍රමාණය 2019 යහපාලන ආණ්ඩුව කාලයේ අවසාන වෙද්දී රුපියල් බිලියන 13031 දක්වා වැඩිවීමක් අපි දැක්කා. ඒකේ අපි දකින සුවිශේෂී කාරණාව තමයි මෙතන විදේශීය ණය ප්‍රමාණය වැඩිවීම. විදේශීය ණය ප්‍රමාණය වැඩි වෙනවා මේ තියෙන සම්පූර්ණ ණය ප්‍රමාණය තුල. අපි දකිනවා විදේශීය ණය ප්‍රමාණය 2014 30ක් තිබ්බත් ඒක 42.6 දක්වා ඒ යහපාලන ආණ්ඩුව යුගයේ වැඩිවීමක් සිදු වෙනවා. දේශීය ණය ප්‍රමාණය 41.3 සියයට හතලි සතරයිදසම එක දක්වා වැඩි වෙනවා විතරක් නෙවෙයි. මෙරටේ දළදේශය නිෂ්පාතිටයට සාපේක්ෂව සියයට හැත්තයිකයිදසම තුනක්ති විච්ච නය ප්‍රමාණය දෙදස් දාහත රවුරුද්දේ සියයට අසූහයයිදසම අට දක්වා වැඩිවීමක් යහ පාලන යුගයේ සිදුවෙනවා. ඉති අපි අහන්න කැමති මේ අද සභාවතුළ අදහස් දක්වපු ඒ පැවති යහපාලන නියෝජනය කරපු මන්ත්‍රීතුමාලා කොහෙද හිටියේ සහ මොකද්ද ඔවුන්ගේ තිබිච්ච අවබෝධය මේ ණය ප්‍රමාණයන් වැඩිවීම සම්බන්ධයෙන්? ඒ වගේම තමයි මේ කීප දෙනෙක් කිව්වා අපේ ආණ්ඩුවට ණය පොලිය සහ ණය වාරික ගෙවන්න හැකියාවක් තිබෙන්නේ නැහැ කියලා. අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනි 2020 අවුරුද්ද සඳහා මේ වෙනකොට රුපියල් බිලියන 2020 අවුරුද්ද සඳහා ණය වාරික හැටියට රුපියල් බිලියන 1091කුත් පොලිය හැටියට රුපියල් බිලියන 954කුත් ණය වාරික සහ පොලිය එකතු කරාම රුපියල් බිලියන 2045ක මුදලක් කිසිම ණය වාරිකයක් ගෙවීම මගහරින්නේ නැතුව අපි මූල්‍ය කළමනාකරණයේ මහා භාණ්ඩාගාරයේ විසින් සිදු කළා තියෙනවා. ඒ හින්දා අපි නැවත නැවතත් යහපාලනය නියෝජනය කරපු කණ්ඩායම් වලින් අහන කාරණාව තමයි මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි මේ ආණ්ඩුවේ අභියෝග ලෝක ගෝලීය අභියෝග නොතිබිලා ඔවුන්ට කළමනාකරණය කරගන්න බැරි වෙච්ච ආර්ථිකය අද ගෝලීය අර්බුදයක් තුලත් අභියෝග තුලත් කළමනාකරණය කිරීම අතරේ වෙනස ඔවුන්ට සැබවින්ම දකින්න බැරියයි. ජනතාව මතයක් ප්‍රකාශ කළ තියෙන අවස්ථාවකත් ඒ ඊර්ෂ්‍යාකාර මනසින් බලන්න එපා කියන ඉල්ලීම අපි විපක්ෂයෙන් කරන්න ඕනි. ඒකම 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ අපි ආණ්ඩුව බාරගත්තට පස්සේ සපිරිගමක් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදු වුණා. මේ රටේ නැවත යටිජල පහසුකම් සංවර්ධනය වෙලා ගමේ මුදල් සංසරණය වෙලා නගරයට මුදල් ටික ඇවිල්ලා මේ රටේ ජනතාව තුළ නැවත ක්‍රයශක්තිය වැඩි වෙන්න මේ සපිරිගමක් වැඩසටහන ක්‍රියාත්මක වීම වැදගත් වුණා. අපි ඒක ග්‍රාමසේව වසමකට ලක්ෂ 20 ගානේ ලබා දීලා නැවත මේ රට ප්‍රකෘතිමත් වැඩ කරන රටක් බවට පත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා විතරක් නෙමෙයි ඒ සපිරිගමක් වැඩසටහන යටතේ සම්පූර්ණයෙන්ම ව්‍යාපෘති 36232ක් අපේ ආණ්ඩුව ආවට පස්සේ ක්‍රියාත්මක කිරීම සිදු වුණා. ඒ සඳහා කරපු වියදම රුපියල් බිලියන 27002ක්. එහෙනම් අපි නැවතත් මේ රජයට මතක් පැවති රජයයට විපක්ෂයට මතක් කරන්න ඕනි අපි මේ රටේ ස්ථාවරත්වය ආර්ථික ස්ථාවරත්වය නැවත නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය හදලා තියෙනවා. එහෙනම් බදු අඩු කිරීම ඒ වගේම බදු අඩු කිරීම විතරක් නෙවෙයි ගලු මූදාසර අනුර මන්ත්‍රීතුමනි අපි රජයක් හැටියට අදහස් කරන්නේ නිතර නිතර බදු ප්‍රතිපත්තිය වෙනස් නොකර ඉදිරියට යන්න. ඊළඟ අවුරුදු 5ක කාලය තුල නිතර නිතර මේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න මහා භාණ්ඩාගාරය අධිකරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමාගේ ප්‍රතිපත්තිය තුල ඉදිරියේදී කටයුතු කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය කාරණා මත මේ දේශීය කර්මාන්තකරුවන් දේශීය කෘෂි නිෂ්පාදනය සහ ඒ අස්වැන්න නෙලන කාලේ යම් යම් ප්‍රතිපත්තිමය තීන්දුව අපි අරගත්තට අපි බලාපොරොත්තු වෙනවා ආයෝජකයන්ට මේ රටට එන්න පුළුවන් ආයෝජකයන්ට විශ්වාසය ඇති වෙන්න පුළුවන් බදු ප්‍රතිපත්තිය නිතර නිතර වෙනස් කරන්නේ නැතුව ඉදිරියට අරගෙන යන්න. ඒ හරහා අපිට පුළුවන් මේ රටට ආයෝජකයෝ අරන් ඇවිල්ලා ඒ ආයෝජන සිදු වෙලා අපේ රටට ගැළපෙන ආයෝජන සිදු වෙලා අපේ රටේ ආර්ථිකයට ඒ අවශ්‍ය පල්ලුව ලබා දෙන්න. එහිඳ අද නැවත රට ක්‍රමානුකූලව ගෝලීය අර්බුදයක් අභියෝගයක් තියෙන අවස්ථාවකත් රට ක්‍රමානුකූලව ගොඩනැගීම සහ ඉදිරියට යාම සම්බන්ධයෙන් බොහෝ දුරට විපක්ෂයට ඉරිසියාවක් සහ ඔවුන්ට ඔවුන් පිළිබඳව කේන්තියක් ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ දත්තහා සංජාලයකන සභාගත වෙලා තියෙන අවස්ථාවකත් අද අන්තර්ජාලය තුල ලබා ගන්න පුළුවන් අවස්ථාවකත් ඒව නොදැන කටයුතු කිරීම ගැන අපි කනගාටු වෙනවා. එයින්ද අද විපක්ෂයට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි. එයින්ද තමයි මෙරටේ අධිකරණ පද්ධතියක් විසින් ලබා දීපු තීන්දුවක් තුල ප්‍රේමරාජ් ජයසේකර මන්ත්‍රීවරයා අද මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කිරීම ගැන දිගින් දිගටම ඔවුන්ගේ විවේචනයක් ඉදිරිපත් කරන්නේ. එයින්ද ඒ කණ්ඩායම තුල අධිකරණයට අපහාස කරපු කණ්ඩායම් ගොඩක් ඉන්නවා. අපි දැක්කා 2015 2019 කාලේ කොහොමද ඒ අධිකරණයට ඇඟිලි ගැහිම් සිදු කරේ කියලා. කවුද ඒ ඇඟිලි ගැහිම් සිදු කරේ කියලා අද මුළු රටම දන්නවා. එහෙම අය තමයි අද විපක්ෂය නියෝජනය කරන්නේ. සියලු දෙනාම එදා ආණ්ඩුව නියෝජනය කරා. එයින්ද අපි අධිකරණමය තීන්දුව වලට ගරු කරලා මේ රටේ නීති පද්ධතිය තුළ කටයුතු කරනවා මිසක් එක එක දේශපාලන පක්ෂවලට අවශ්‍ය ආකාරයට තීන්දුව తీරන අරගෙන එහෙම නැත්නම් බලපෑම් කරලා කටයුතු කරන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඒකම අපේ හිතවත් කාවින්ද ජාවාදර මන්ත්‍රීතුමා අද සභාව තුළ හිටියානම් හොඳයි. මොකද එතුමා මහා කනගාටුවක් වගේම ප්‍රශ්නයක් මතු කරා. අද පාස්කීරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව සාධාරණත්වය බලාපොරොත්තු වුණා. ඒ නිවැරදි විමර්ශන කටයුතු සිදු වෙයි කියලා බලාපොරොත්තු වුණා. ඒ தත්ත්වය මොකක්ද කියන කාරණාව පිළිබඳ විමසීමක් කරා. අපි ඒ යහපාලන ආණ්ඩුව තුළ හිටපු ඒ පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනි. පාස්කු ප්‍රහාරකයන් ආරක්ෂා කරලා තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන ගියපු සියලු දෙනාටම අපි මතක් කරලා දෙන්න ඕනි. මේ වෙනකොට තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු හෙළිවෙමින් පවතින්නේ. දැන් තමයි ඒ පරීක්ෂණ කටයුතු ස්වාධීනව රට හමුවේ ඉදිරිපත් වෙමින් පවතින්නේ. ඒ හින්දා එදා පාස්කු ඉරිදා ප්‍රහාරකයෝ රැකපු අය, එයාලට රැකවරණය දීපු අය, විවිධ මේ ගරු සභාව තුලත්, ඒ වගේම විවිධ මාධ්‍ය නාලිකාවලට ඇවිල්ලා ඒ පාස්කු ඉරිදා ප්‍රහාරකයෝ ආරක්ෂා කරපු අය අද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සම්බන්ධයෙන් මොනවාද වෙන්නේ කියන කාරණාව ප්‍රශ්න කිරීම පුදුම සහගතයි. අපි ඇත්තටම දැනගන්න ආසයි, ඇයි එදා අපි ඔය කාරණාව විපක්ෂයේ ඉඳලා මතු කරද්දී අපිට ඇහුම්කන් දෙන්න යහපාලන ආණ්ඩුව කටයුතු නොකරේ කියන කාරණාව? ඒ හින්දා මේ විදිහට සභාව තුල ඒ පාස්කු ප්‍රහාරකයෝ ආරක්ෂා කරලා අද පාස්කු ප්‍රහාරකයන්ට දඩුවම් දෙන්න අවශ්‍ය වාතාවරණය සහ ඒ ස්වාධීන පරීක්ෂණ කටයුතු සිදු වෙද්දී ඒ ගැන ප්‍රශ්න කිරීම මං හිතන්නේ කනගාටුවට කරුණක්.
ගරු සභාපතිතුමනි, මගේ නම කිව්ව අපි ශිහාන් සේමසිංහ ඇමතුමා. ඇත්තටම මම කිව්වේ පැහැදිලිව පාස්කු ප්‍රහාරය ගැන කතා කරනකොට විශේෂයෙන්ම දැන් මේ පරීක්ෂණ කටයුතු වෙනවා, අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ පරීක්ෂණ කටයුතු වෙන ගමන් මේ අයට පුපුරණක් ද්‍රව්‍ය කොහෙන්ද ලැබුණේ, මේ අයට මුදල් ආධාර කොහෙන්ද ලැබුණේ, ඒ වගේම මේ අයට ඒ පුහුණු වීම් කොහෙන්ද ලැබුණේ, ඒව ගැනත් හොයා බලන්න කියන එක තමයි මම කිව්වේ.
කුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙන්න මේ කාරණාව තමයි එදා අපි විපක්ෂයේ ඉඳලා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමාලට මතක් කරේ. අද මෙතුමාලා අපෙන් ප්‍රශ්න කරද්දි මොනවද වෙන්නේ කියලා එදා එයාලා මේ පාස්කු ප්‍රහාරකයොත් එක්ක තමයි ආණ්ඩු කරේ. ආණ්ඩු කරා විතරක් නෙවෙයි, ඒ පරීක්ෂණයක් කරන්න ඕනි කියලා ඉල්ලීමක්වත් නොකරපු කණ්ඩායම් මේ ඉන්නේ. ඒ හින්දා අපි මේ කාරණේ මතක් කරා මන්ත්‍රීතුමා. මම සතුටු වෙන එක කාරණයක් තියෙනවා. ඔබතුමාට ආණ්ඩුවේදී අමතක වෙච්ච දේ ඔබතුමාට විපක්ෂයට ගියාම මොලේ පෑදිලා තියෙනවා. මම ඒකට සතුටු වෙනවා. හේතුව පාස්කු ප්‍රහාරකයන් එක්ක ඔබතුමාලා හිටියා, ඔබතුමාලා ඒ රැකවරණය දුන්නා විතරක් නෙමෙයි, ඒ කට්ටිය වෙනුවෙන් ආරක්ෂකයෝ හැටියට ඔබතුමාලා තමයි කටයුතු කරේ. ඔබතුමාලගේ ආණ්ඩුව වැටෙයි කියලා ඔබතුමාලා බය වුණා. එදා බය වෙලා තමයි ඔබතුමාලා ඒ පාස්කු ප්‍රහාරකයන් වෙනුවෙන් පෙනී හිටියේ. මේ රටේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා නොවුණා නම් ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි,
මේ සභාපතිතුමා දැන් මෙතුමා දිගින් දිගටම මගේ නම කියනවා. දැන් මෙතුමා මම ගරු කරන මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්. හැබැයි මේ අයගේ පැත්ත තමයි දැන් ඉන්නේ එවකට හිටපු ජනාධිපතිතුමා. හරි, ඒ වගේම මේ අයට තියෙනවා මේ පරීක්ෂණ
ගරු අමාත්‍යතුමාට අවස්ථාව.
මෙයාලට ඒ කාලේ කරන්න ඕනේ දේවල් නොකර ඉඳලා මෙයාලා ආණ්ඩුවේ වරප්‍රසාද ගන්න නිහඬව ඉඳලා මැරෙනකොට හිනා වෙනවා. මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා මේ රටේ පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු 300ක ජීවිත අහිමි වෙද්දි ඔයාලා විනෝද සමයක් ගත කරා, 500ක් තුවාල වෙලා අසරණ වෙලා ඉඳිද්දි ඔබතුමාල මොකද ගත්ත ක්‍රියාමාර්ගය? ඇයි ඒ ආණ්ඩුවේ පරීක්ෂණ කරන්න බැරි වුණේ? ඇයි ඒ නියෝගයක්, විශේෂයෙන් ඔබතුමා කතෝලිකෙක්, ඔබතුමා නියෝජනය කරන්නේ මීගමුව, ඇයි ඔබතුමාට බැරි වුණේ ඒ ආණ්ඩුවෙන් අස්වෙලා හරි කියන්න මේ පරීක්ෂණය කරන්න කියලා? ඔබතුමාලා එදා කටවහගෙන හිටියා. ඔබතුමාලේ හැම වැරද්දම වෙද්දි ඒ වැරදි වලට උල්පත්තම් දුන්නා. ඒ හින්දා මතක තියාගන්න, අද ඔබතුමාලා පෙරදුනා විතරක් නෙමෙයි ඔයාලට මේ රටේ කඩාවැටිච්ච ආර්ථිකය ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔයාලා ආර්ථිකය විනාශ කරා විතරක් නෙමෙයි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තමයි
මේ විනාඩි දෙකක් කාලයක් තව
තියෙනවා මුළු ආර්ථිකය කඩාවැටෙන්න පටන් ගත්තේ. ඒකේ බලපෑම, ඒකේ වන්දිය අදටත් මේ රටේ ජනතාවට ගෙවන්න වෙලා තියෙනවා. ඔයාලා අවුරුදු 4 ආණ්ඩු කරපු හින්දා තමයි මේ අද මේ රට මේ විදිහට විනාශ වුණේ. ඒ හින්දා කාවින්ද මන්ත්‍රීතුමා ආණ්ඩු පක්ෂයේ ඉඳි කතා කරන්න ඕනි දේ එදා හිනාවෙවි අහගෙන ඉඳලා අද විරුද්ධ පක්ෂයට ඇවිල්ලා කතා කරන්න එපා. ඔබතුමා
ඔහොම කතා කරද්දී
ජනතාවට ඔබතුමාලා කියන දේ කේන්ද්‍රය වැඩි වෙයි. ඔබතුමාලා කියන දේ කේන්ද්‍රය වේදනාව වැඩි වෙයි. ඒ හින්දා මේ බොරුව වංචාව තවදුරටත් කරන්න එපා. මේක තමයි ඔයාලා අවුරුදු 4 කරේ. බලන්න ඔය කිරියල් ඇමතුමා කතාන කර ඉන්න විදිය. එතුමා කතා කරන්නේ මොකද? එතුමා දන්නවා එදා සිදු වෙච්ච දේවල් පිළිබඳව. අපි දැක්ක ඔබතුමාලා රාජපක්ෂවරු
හිරේ දාන්න අරලියගම
මන්ත්‍රීට ගිහිල්ලා අරලියගම මන්ත්‍රී ඉදලේ තීන්දුව ගනිද්දි ඔබතුමාට බැරි වුණා පාස්කු ප්‍රහාරකයන්ට විරුද්ධව මේ රටේ
අවසන් කරන්න කාලය අවසන් වෙනවා.
ඉන්දම විශේෂයෙන්ම කියන්නේ කරු මූල ආශ්‍රාරුට මන්ත්‍රීතුමනි මේ අපේ බදු සංශෝධන ආර්ථික වැඩපිළිවෙල මේ සියල්ල රටේ ජනතාවගේ අනුමැතිය අනුව තමයි සිදු වෙන්නේ. 2020 වර්ෂය අපි අභියෝග ජය ගන්නව විතරක් නෙවෙයි 2021 වර්ෂයේ ඉඳලා මේ රට සෞභාග්‍යමත් රටක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ගමන් මගට අපි අරගෙන යනවා කියන කාරණාව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
හරි, බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු අමාත්‍යතුමා,
ගරු මූල ආසන්න ආරුද මන්ත්‍රීමනි, මේ විවාදයට දින දක්වා කල් දබන ලෙස ඉල්ලනවා.
සභාව කල් තැබීම
පාර්ලිමේන්තුව සැප්තැම්බර් මාස 10 වන දින පෙරවරු 10:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමි.
කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජගත් කුමාර ගරු මන්ත්‍රීතුමා.
ගරු මූල ආසන්න රෝඩ සභාපතිතුමනි, අප රටේ දිළිඳුභාවය තුරන් කිරීමේ ප්‍රධානම වැඩපිළිවෙල වන සමෘද්ධි ව්‍යාපාරයට වසර 25ක් සම්පූර්ණ වී ඇති අතර එම වසර 25 තුළ දිළිඳුභාවය තුරන් කිරීමට විශාල දායකත්වයක් ලබා දුන් සමෘද්ධි ව්‍යාපාරය පසුගිය කොරෝනා වදුර උස්සන්න සමයේදී පවා මේ රටේ ජනතාව වෙනුවෙන් විශාල යුතුකමක් ඉෂ්ට සිද්ධ කළා. සමෘද්ධි නිලධාරීන් හා සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල් විශාල වශයෙන් පහුගිය කොරෝනා වදුර සමයේදී බිලියන 50කට ආසන්න මුදල් ප්‍රමාණයක් ජනතාවට සහන සලසන්න යෙදෙව්වා. ඒ වගේම සමෘද්ධි මේ සියලු දේ කරපු සමෘද්ධි ව්‍යාපාරයේ නීතු සමෘද්ධි නිලධාරීන්ගේ උසස් වීම, රැකියා සුරක්ෂිතභාවය හා විශ්‍රාම වැටු හිමිකමත් සමෘද්ධි ව්‍යාපාරයේ ගැටලුත් මේ වන්තරම විසඳී නැත. මෙම ගැටලු විසඳන බවට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇත. එබැවින් මෙම ගැටලු කඩිනමින් විසඳිය යුතුයි ආණ්ඩුවේ අවධානය යොමු කර. ගරු මූල ආසන්න රෝඩ සභාපතිතුමනි, මම මේ යෝජනාවට අදාළව කරුණු කියන අවසර ඉල්ලනවා. විශේෂයෙන්ම අපි පසුගිය වසර 25කට ආසන්න කාලයක් අමෘදු ව්‍යාපාරය තුළ වැඩ කරපු කෙනෙක් විදියට මම පළමුව මේ අවස්ථාවත් ලැබීම සහ මේ යෝජනාව ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන්ම මාව මෙතනට පත් කරලා එවපු කඩුවෙල ප්‍රමුඛ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවටත් සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ සියලු දෙනාට නැවතත් මම ස්තුතිවන්ත වෙමින් මේ යෝජනාව ඉදිරිපත් කරනවා. මේ යෝජනාවේදී පැහැදිලිවම අපි රජයෙන් ඉල්ලන්නේ, මම රජයේ පාර්ශ්වයේ නියෝජිතයෙක් වගේම මේ රජය හදන්න විශාල කාර්යභාරයක් කරපු මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජයට පත් වෙච්ච මොහොතේ ඉඳන් ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරපු කෙනෙක් විදියට විශේෂයෙන් මේ වෙලාවේ සමෘද්ධි ව්‍යාපාරය මේ රජයේ බලයට පත් කරන විශාල ශක්තියක් දුන්න සමෘද්ධි නිලධාරීන් ලබා ඒ සියල්ල එක්ක සමෘද්ධි ව්‍යාපාරයේ තුල අද විශාල ප්‍රාර්ථනා රාශියක් අපේක්ෂාවන් රාශියක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අපේ ආණ්ඩුවක් තුල සමෘද්ධි ව්‍යාපාරයේ ගැටලු විසඳේ කියලා. ඒ බලාපොරොත්තුව තව වැඩි වුණා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමෘද්ධි ව්‍යාපාරයේ නියෝජනය කරන නියෝජිතයෙක් විදියට මමත් මේ පාර්ලිමේන්තුවේ පිවිසීම තුල. ඒ නිසා මම මේ වෙලාවේ අපේ රජයෙන් තා ගෞරවයෙන් සහ තා කඩිනමින් විසඳිය යුතු ප්‍රශ්න අතරට සමෘද්ධි ව්‍යාපාරයේ තියෙන ගැටලු ටික කඩිනමින් විසඳන්න ඕන කියන යෝජනාව කරනවා. එක් පැත්තකින් පසුගිය යහපාලන රජයේ මේ රටේ සමෘද්ධි ව්‍යාපාරයේ ගැටලු විසඳනවායි කියලා උද්දාමයෙන් විවිධ කරුණු කියලා දිගින් දිගටම සිද්ධ කරේ සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල් තමන්ගේ දේශපාලන අභිප්‍රායන් සඳහා තමන්ගේ ප්‍රතිරූප වර්ධනය කරගන්න ඒ ආණ්ඩුව ඇමතිවරු සහ නිලධාරීන් කටයුතු කරපු. ඒ නිසාම එක් අවස්ථාවක සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල් අරගෙන ඇමතිවරු තමන්ට තොරන් ගහන්න තමන්ගේ සංදර්ශන පවත්වන්න උත්සව සංවිධානය කරන්න කෝටි ගණනක මුදලක් යෙදුවා. ටී-ෂර්ට් ගන්න විවිධ කටයුතු සඳහා ඒ මුදල් එදා අපතේ අනික වළක්ව ගන්න අපි මහපාරවල්වල පාර්ලිමේන්තුවේ එදා මම හිටියේ නැතුණාට පාර්ලිමේන්තුව ඉදිරිපිට බරපතල උද්ඝෝෂණ සහ විරෝධතා කරලා යම් මට්ටමකට ඒවා නවත්ත ගන්න පුළුවන් වුණා. නමුත් ඒ ආණ්ඩුව කාලේ මේ රටේ කවදාවත් සිද්ධ නොවිච්ච විදියට සමෘද්ධි ව්‍යාපාරයේ සහනාධාර ලබා දීම සිද්ධ කළේ එක්සත් ජාතික පාක්ෂිකයන් නැත්තම් තමන්ට හිතුවා දේශපාලන පාක්ෂිකයන්ගේ මූණු බලලා. ඒ අනුව එදා ක්‍රියල්ල හිටපු ඇමතිතුමත් කිව්වා අපි තමන්ගේ පාක්ෂිකයන්ට සලකන්න ඕනේ මේ වෙලාව කියලා. පාක්ෂිකයන්ට සලකන්න කියලා ආණ්ඩුව හදන්නේ නැහැ රටේ මිනිස්සු. රටේ මිනිස්සු හදන්නේ රට හරි පැත්තට ගෙනිහිල්ලා ජාතියට අලුත් ගමනක් නිර්මාණය කරන්න සහ මුළු රටේම ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා. ඒ වගකීම හරියට අඳුරගත්ත නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අපේ ආණ්ඩුව මේ රටට අලුත් ආලෝකයක් අලුත් වැඩපිළිවෙළක් දියත් කරලා තියෙන්නේ. සෞභාග්‍යයේ දැක්ක ප්‍රතිපත්ති ප්‍රකාශන තුළට ඒ නිසාම තමයි අපි අලුත් වැඩපිළිවෙළක් දියත් කරලා තියෙන්නේ. ඒ තුළ එදා ඔවුන් ඉතාමන් පහත් විදියට සමෘද්ධි ව්‍යාපාරයේ සහනාධාර ලබා දීම තුළ මේ රටේ විශාල පිරිසකට අසාධාරණ සමෘද්ධි ලබන ජනතාව. ඒ නිසා සමෘද්ධි ලබන ජනතාවට එක් පැත්තකින් තවත් නොලබන තවත් පිරිසක් හිටියා සහනාධාර ලැබිය යුතු. අන්න ඒ සහනාධාර ලැබිය යුතු අයට සහනාධාර ලබා දීමේ යුතුකම අපේ ආණ්ඩුවට අද තියෙනවා. ඒ අපේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ රටහදන සෞභාග්‍ය දැක්ම කියන මේ ප්‍රකාශනය තුළ පැහැදිලිවම සඳහන් වෙලා තියෙන නවවෙනි පරිච්ඡේදය තුළ අපි ඒ සහනාධාරවල වටිනාකම් වැඩි කරනවා සහ සහනාධාරව නොමැති අසාධාරණට ලක් වෙච්ච අයට සහනාධාර ලබා දෙනවා. ඒ වගේම අපි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව කියනවා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හදනකොට සමෘද්ධි ව්‍යාපාරය සම්බන්ධ අදාළ පරිච්ඡේද සකස් කරන්න ගරු බැසි රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීම පරිදි මමත් ඒ කමිටිය නියෝජනය කළා. මම එහි මූලිකත්වයේ ගත්තා. ඒ නිසා මේ බොහෝ යෝජනා රැකියා ලක්ෂ්‍ය යෝජනාව සහ සහනාධාර ලබා දීමේ යෝජනාව සහ නිලධාරීන්ගේ ගැටළු විසඳීමේ යෝජනාව අපි ඒ කමිටියට යොමු කරන නිසා මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ගරු සභාපතිතුමනි ඒ ගැටළු විසඳනවායි කියන කාරණාව තියෙනවා. නමුත් අපි ආණ්ඩුවක් ඇවිල්ලා දැන් මාස 9ක් 10කට ආසන්න කාලයක් තිය ගිහිලා ඒ කාලය තුල තවම සමෘද්ධි නිලධාරීන් කිසි කෙනෙකුගේ සාධාරණයක් වෙලා නැහැ. සමෘද්ධි නිලධාරීන්ගේ විශ්වාසය වැටු පිමිකම තහවුරු වෙලා නැහැ. සමෘද්ධි නිලධාරීන්ට තවම මිය ගියාම ඒ අයගේ වැන්දුප අනද්දාර විශ්වාසය වැටුප යම් පිරිසකට තවම ලැබෙන්නේ නැහැ. යම් සුළු පිරිසකට යම් ප්‍රමාණයක් එලා තියෙන හැබැයි ඒක ගත්තාම 100%ක් විදිහට ගත්තාම 101%ක්වත් සාධාරණ වෙන්නේ නැහැ. සමෘද්ධි නිලධාරීන් සියලු දෙනාට ඒ විශ්වාසය වැටු පිමිකම හැදන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව යටතේ වැසි රාජපක්ෂ මැතිතුමා එදා දිවිනගම දෙපාර්තමේන්තුව හැදුවා. අපි දැන් සෞභාග්‍ය දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කරලා තියෙනවා දිවිනගම ප්‍රතිපත්ති වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කරනවා කියලා. ඒ අනුව එදා අසාධාරණය තුල පහුගිය ආණ්ඩුවේ ඇතිවෙච්ච ගැටලුකාරී තත්ත්වය විවරදි කරන්න අපිට හොඳම අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අනුව අපට නැවත පුළුවන්කම ලැබෙනවා ඒ විශ්වාසයට අහිමි වෙලා තියෙන නිලධාරීන්ට ඒ හරහා ඇති වෙලා තියෙන ගැටලු විසඳන්න අවශ්‍ය පියවර ගන්න. ඒ සඳහා කැබිනට් පත්‍රිකා 4-5ක් අපි ආණ්ඩුවට ඉදිරිපත් කරලා තියෙනවා. පසුගිය කාලේ පෛත්‍රා වන්‍යාරච්චි ඇමතුමිය ඉන්න කාලෙත් අපි කැබිනට් පත්‍රිකා කීපයක් දැම්මා. මම මේට දින කීපයකට කලින් අපේ රාජ්‍ය අමාත්‍ය සෙමසිංහ මැතිතුමත් එක්ක මේ ගැන සාකච්ඡා කරා. එතුමා සැහෙන කරුණු ප්‍රමාණයක එකඟතාවයකට ලක් කරා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ගැටලු ටික විසඳගන්න පුළුවන් වෙයි කියලා. නමුත් එහි වැඩි අවධානයක් යොමු කරන්න මම මේ පාර්ලිමේන්තුව තුල ඔබ තමුන්වහන්සේලා ඉදිරියේ අනනගල ඉල්ලන්නේ කඩිනමින් මේ ගැටලු විසඳන්න ඕන. වසර 25ක් සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වෙලා සමෘද්ධි නිලධාරීන් එදා ආරම්භ වෙච්ච තැනමයි අද ඉන්නේ. හැබැයි ඒ හා සම්බන්ධ ඒ ව්‍යාපාරය ඇතුළු වෙනත් පත්තීන් ගත්ත සමහර අයගේ උසස් වීම ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ නිලධාරීන්ට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ නිලධාරීන්ගේ විශ්වාසය වැටුප මුල් වශයෙන් ලබා දෙන ගමන් ඔවුන්ගේ පත්තීමේ උසස් වීම ලබා දීලා ඔවුන්ගේ රැකියාව සුරක්ෂිතභාවය ඇති කරලා උපාධිධාරී විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ උපාධිධාරීන්ට නිසි පත්තීන් ලබා දීලා ඔවුන්ට අවශ්‍ය ඉදිරි දැක්මක් වැඩපිළක් හැදෙන්න ඕන. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරයේ වැටුප් තලයන් වල විශාල ගැටලු තියෙනවා. අපි MN3 වැටුප් තලයක් ලබා දෙන්න කියලා ඒ ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ වැටුප් තලය සහ ඉම්පාස්ස දෙන්න පුළුවන් වැටුප් තල ලබා දෙන්න ඒ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළා කියලා. මෙන්න මේ පත්‍රිකා අනුමත කරලා ලබා දීම තුල තමයි යම් සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ ආණ්ඩුවට පැහැදිලි යුතුකමක් තියෙනවා මේ ව්‍යාපාරයේ නිලත නිලධාරීන්ගේ අයිතිවාසිකම් සලකන්න. මොකද බොහෝ විට පහුගිය ආණ්ඩුවේ ඒ ආණ්ඩුවේ තුලත් සමෘද්ධි ව්‍යාපාරයේ දිහා වපරහෙන් බැලුවේ ඒ අය පොදු පෙරමුණේ සමාජික පොදු පෙරමුණට හිතවත් අය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෝඨාභය මහත්තයාට හිතවත් අය කියලා හිතු කිව්වේ. ඒ නිසා අද අපේ ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා ඒ පැත්තේ එදා කුඩම්මගේ සැලකිල්ල නම් ලැබුණේ. එහෙමනම් අද හරි අම්මගේ තාත්තගේ සැලකිල්ල ලැබිය යුතුව තියෙනවා. එහෙමනම් ප්‍රමාද වෙන්න කිසිම හේතුවක් නැහැ. මේ ගැටලු කඩින මේ විසඳන්න අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම එහිදී ඒ ගැටලු වලට විසඳුම් ලබා දෙනකොට ස්ථිර නිශ්චිත ඒ වගේම ඇදෙන්නේ නැති විසඳුම් ලබා දිය යුතුව තියෙනවා. එතනින් ඒ නිලධාරීන්ගේ ගැටලු ටික විසඳන ගමම් අනිත් පැත්තේ සමෘද්ධි ව්‍යාපාරය තුළ මහා දුක්ඛ දෝමනස්යන් ගණනාවක් තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත සමෘද්ධි ලාභින් ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනිකව සහනාධාර දුන්න නිසා දැන් ඒ ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් මේ ව්‍යාපාරය ඇතුලේ සහනාධාර ලබන ප්‍රමාණය ඉන්නවා. 17 ලක්ෂයක් ඉන්නවා. ඒ 17 ලක්ෂයේ සහනාධාර ලබන අය ඉදදී තවත් ඉතාම අඩු ආදායම් තියන අය සහනාධාර නැතුව ඉන්නවා. ඒ අයට සහනාධාරය දිය යුතුව තියෙන. ඒ යුතුකම සාධාරණ පැත්තෙන් ඉෂ්ට සිද්ධ කරන්න ඕන. අනිත් පැත්තෙන් ඒ යුතුකම ඉෂ්ට සිද්ධ කරන පහුගිය කාලේ අපි හොයලා බලනකොට පවුල් ලක්ෂ 5 මාර්ගකට ආසන්න ප්‍රමාණයක මේ රටේ වැසිකිලි නැහැ. අපි සමහර මං කොළඹ දිස්ත්‍රික්කයේ සමහර මොරටුව වගේ කොළඹ වගේ ප්‍රදේශවල ගියාම කොළඹ තමයි රටේ දියුණුම ප්‍රදේශය තියෙන්නේ. දිව්‍ය ලෝකේ තියෙන කොළඹ අපාය තියෙනත් කොළඹ සමහර ප්‍රදේශවල යනකොට සමහර වැසිකිළිය පාවිච්චි කරනවා 40 දෙනෙක්. එක ගෙදර 30ක් 40ක් ජීවත් වෙන පුංචි ගෙවල් තියෙන කොළඹ. ඉතින් ඒ නිසා මම මේ එක උදාහරණයක් ගත්තා. ඒ නිසා
තව විනාඩි 2ක්
අඩු ආදායම් ලබන මේ ජනතාවට මූලික වශයෙන් නිවාස ප්‍රශ්න විසඳන්න, වැසිකිළි ප්‍රශ්න විසඳන්න, ඒ අයගේ දරුවන්ට රැකියා ප්‍රශ්න විසඳන්න අධිකාරු ජනාධිපතිතුමා අපේ ඉල්ලීම් මත රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙළ තියෙනවා. නමුත් මේක වඩා ශක්තිමත් කරලා තව ප්‍රමාණයකට ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න අපිට යුතුකමක් තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම අපේ රජයේ නායකත්වයෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගෙනුත් අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ ගැටළු වලට සාධනීය විසඳුම් ලබා දීමේ වගකීම තියෙනවා. අනිත් අතට සමෘද්ධි ව්‍යාපාරය තුළ ආදායම් වර්ධනය නොකර හැමදාම කියන්නේ සහනාධාරයෙන් ජීවත් වෙන්න අපි හඬ ගන්නවා කියලා. සහනාධාරයෙන් ජීවත් වීමේ වැඩපිළිවෙලකට යන්න සිද්ධ වෙනවා. ලෝකේ දියුණුම රටවල වුණත් යම් ආණ්ඩුවක් රජයක් රැකබලා ගත යුතු පිරිසක් ඉන්නවා. විවිධ ආබාධිත විවිධ ගැටලු තත්ත්වයන් වලට ලක් වෙච්ච වැඩි වයස් වලට ලක් වෙච්ච දරුවෝ බලාගන්නේ නැති යම් පිරිස් ඉන්නවා. ඒ අය ආණ්ඩුව විසින් බලා ගන්න ඕනේ. ඒ වගේම යම් ස්වයං රැකියාවක් කරලා ජීවිතේ ගොඩ ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඒ අයට ආණ්ඩුව අතහිත දෙන්න ඕනේ. ඒ නිසා හැමදාම සහනාධාර දෙන්න කියන ඉල්ලීමම නෙමෙයි කරන්නේ. සහනාධාර දෙන ගමන් එතනින් ඔබට ගන්න වැඩපිළක් හදන්න සමෘද්ධි ව්‍යාපාරයේ නිලධාරීන් විශාල කැපකිරීමක් කරලා සංවර්ධන නිලධාරීන් කළමනාකරුවන් සහ අනිකුත් අය මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. මේ රට මේ ව්‍යාපාරය ආරම්භ කරනකොට සභාපතිතුමනි 125කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ දුප්පත්කම තිබුණා. අද 106 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ තැනට ගේන සමෘද්ධි ව්‍යාපාරයේ විශාල සාධනීය කාර්යභාරයක් කරලා තියෙනවා.
අවසන් කරන්න ගමන් තිබුණා.
මට තව විනාඩියක් දෙන්න. මේ සාධනීය කාර්යභාරය කරලා අද මේ රටේ යම් තැනකට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ තිබුණ බරපතල පස්සේ තමයි යුද්ධය. ඒ යුද්ධය අපේ රටේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් කළා වගේම ඊළඟට රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි දිළිඳුකම. ඒ දිළිඳුකම කියන යුද්ධයට විසඳුම ලබා දෙන්න ඒ නායකත්වයටම පුළුවන්කම තියෙනවා. අන්න ඒ සඳහා අපේ ජනාධිපතිතුමා අගමැතිතුමාට ඒ වැඩපිළිවෙළට සත්‍යමත් කරන්න අවස්ථාව. ඒ ගමන් මගේදී මේ රටේ මතින් තොර වැඩපිළිවෙළකට නායකත්වය දෙන්න අපි කවුරුත් පෙළඹුම ගත්තා. මමත් දීර්ඝ කාලයක් ඒ වැඩපිළිවෙල හිටියා. ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරය අඩු ආදායම් ලබන ජනතාව දුප්පත්කමට හේතුව ඇහුවොත් එක් පැත්තකින් මේ රටේ මත්ද්‍රව්‍ය මත්පැන් වලට ඒ පවුලේ වැඩි ආදායමක් යනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළක් අතිකරු ජනාධිපතිතුමා සිදු කරගෙන යනවා. ඒ වැඩපිළිවෙළත් වඩා ශක්තිමත් කරලා මේ රටේ ජනතාව ඒ තැනට ගෙනියන්න. ඒ වගේම විශේෂයෙන් පහුගිය යහපාලන ආණ්ඩුව මේ රටේ සමෘද්ධි ව්‍යාපාරය අරමුදල් ගසා කාපු ඒවා, අරමුදල් වැරදි විදිහට භාවිතා කරපු ඒවා, ඒ නිලධාරීන් සහ ඒ අමාත්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මේ සභා ගැබේ ඉන්න ගරු රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලමින් ඔබට මගේ ගෞරවයේ ප්‍රණාමය පළ කරමින් මගේ අදහස් දක්වන අවසන් කරන ස්තුති.
ඊළඟට යෝජනා විස්තර කිරීම ගරු චින්තක මායාදුන්නේ මන්ත්‍රීතුමා විනාඩි 3ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු බුලාසර රෝඩ මන්ත්‍රීතුමනි, ගරු ජගත් කුමාර සුමිතාරච්චි මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව ස්ථිර කරන අතර මටත් පුංචි අවස්ථාවක් ලබා ගන්නවා මේ අවස්ථාවේදී. විශේෂයෙන්ම 1994 ආණ්ඩුව තුළ 1995 සමෘද්ධි ව්‍යාපාරය එදා පටන් ගන්නකොට දිළිඳුකම පිටුදැකීමේ වැඩපිළිවෙලේ මමත් එවකට හිටපු සමෘද්ධි නියාමකවරයෙක්. එදා රුපියල් 1950ක වැටුපකට විශේෂයෙන් රැකියාව ලබාගත්තු ඒ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් රැකියාවකට එහා ගිය ස්වේච්ඡාවම වැඩසටහනක් ක්‍රියාත්මක කරා. දිළිඳුකම තුරන් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී ඒකට මං හිතන්නේ කකුල් දෙකේ සෙරප්පු වල පට්ට ගෙවෙනකන් ඇවිද්ද නිලධාරියෙක් ඉන්නවා නම් ඔය ශේෂ්ත්‍රය තුල සමෘද්ධි සංවර්ධන නිලධාරියා ගැන කතා කරන්න මොන කාරණාවක් කියලා තිබුණා. හැබැයි එතුමා ඒ කරපු කාර්යභාරය සමහර වෙලාවට සමහර දේශපාලන නායකයින් සමහර දේශපාලන කණ්ඩායම් තුල සමෘද්ධි ව්‍යාපාරයේ ඒකට පැවති අපේ ආණ්ඩුව කාලේ ක්‍රියාත්මක වෙනකොට පහුගිය යහපාලන ආණ්ඩුව කාලය තුළ ඒ උදවියට ලැබිච්ච වරප්‍රසාද වරදාන කිසිවක් ලැබුණේ නැහැ. ඒකට ඉතාමත්ම කනගාටුවෙන් කියන්න ඕන. මොකද හේතුව අවුරුදු 25ක් ගත වෙන මේ සමෘද්ධි ව්‍යාපාරය තුළ ඒ සමෘද්ධි නිලධාරියා කරපු කැපවීම රුපියල් 5000කින් පටන් ගත්තු ගමේ ශ්‍රමදානම ව්‍යාපාරයක් තුළින් ඒ කරපු යෝජනාවල් ඒ කරපු මාර්ග සංවර්ධනයන් ඒ වගේම විශේෂයෙන් ගම්වල තිබිච්ච විශේෂ ආර්ථිකම සංවර්ධනය කරන වැඩසටහන් ඒ වගේම සමාජමය වැඩසටහන් ඒ සියල්ලකටම දායක වෙච්ච ශ්‍රේෂ්ඨ පුරවැසියෙක් තමයි සමෘද්ධි සංවර්ධන නිලධාරිය කියන්නේ. මෑත කාලීනව වෙනකන් පහුගිය වසර කාලය තුළ දිවිනගම පනත සම්මත කරලා සමෘද්ධි සංවර්ධන නිලධාරියාගේ විශ්‍රාම වැටුප ලබා ගන්න තැනට ගේනකොට ඒ අවුරුදු 6ක් තුල කාලය තුල ඔහුගේ විශ්‍රාම වැටුප ලැබෙන්නේ නැති තැනට පත් කරලා තිබුණා. ඒ එවැනි අසරණ තත්ත්වයකට පත් කරනකොට රජයේ සෑම අවස්ථාවකදී සමෘද්ධි සංවර්ධන නිලධාරියාට තමයි ඒ කාර්යභාර ඉෂ්ට කරන්න හැමදාම ශේෂ්ත්‍රය තුල සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔහුගේ වගකීම ඔහුගේ කාර්යභාරයේ රට තුල සිද්ධ වෙනකොට ඔහුට වෙන අකටයුතුකම් ඔහුට වෙන අඩත්තේට්ටම් ගැන කනගාටුවෙන් උනත් මතක් කරන්න ඕන. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරනවා සමෘද්ධි බැංකු ජාලය තුල මුළු ලංකාවේම 1073ක් තියෙනකොට විශේෂයෙන් අපි නියෝජනය කරන පුත්තලන් දිස්ත්‍රික්කයේ බැංකු ජාල 48ක් තියෙනවා. වර්තමානයේ පුත්තලන් දිස්ත්‍රික්කය තුල 63,000 ප්‍රමාණයක සමෘද්ධි සංවර්ධන සමෘද්ධි ප්‍රතිලාභ ගන්නකොට ඒ අය වෙනුවෙන් යම්කිසි වැඩ කොටසක් කරපු ඒ ගෞරවනීය නිලධාරින්ට අපෙන් වියුතු සේවය මං හිතන්නේ ඉෂ්ට වියුතුයි. ඒ නිසා විශේෂයෙන් උසස් වීම පටිපාටියක් අදටත් නැති රාජ්‍ය නිලධාරි යාන්ත්‍රණයට එකතු වෙන කණ්ඩායමක් හැටියට සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ගැන මතක් කරනවා. ඒ නිසා අසාධාරණ මාරුවීම් ප්‍රාදේශීයකම් වරුන්ගෙන් සිද්ධ වෙන මාරුවීම් මණ්ඩල නොමැතිව සිද්ධ වෙන ඒ සිදුවීම් තුලින් ඒ සමෘද්ධි සංවර්ධන නිලධාරියට වෙන අකටුතුලන් වලට අපේ රජයත් තුල මං හිතන්නේ ඒ අයට වියුතු කාර්යභාරය ඒ අයට වියුතු සාධාරණය ඉෂ්ට වෙන්න ඕනේ කියන කාරණාව විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම අපි දන්නවා ওই පාස්කු ප්‍රහාරය පහුගිය දවස්වල සිද්ධ වෙනකොට අපේ ප්‍රදේශය තුළ විශේෂයෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අහිංසක ජනතාව ජීවත් වෙච්ච ප්‍රදේශයක් වුණා. ඒ නිසා ඒ කාලකන්ණි අදම යුගය අවසන් කරලා අපේ ඒ ඒ ඒ කාලකන්ණි අවස්ථාව නැති කරපු මේ රජයට මම හිතන්නේ ඉතාමත් හොඳ අවස්ථානුකූල කාලයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ජීවිත සැපවත් වෙන්න, ඔවුන්ගේ රාජකාරි මට්ටම ඉහළ යන්න, ඔවුන්ගේ ක්‍රියාපටිපාටි හැම දෙයකටම උදව් උපකාර කරන්න මේ රජය තුලින් අවස්ථාවක් ලැබේවා. අතිගරු ජනාධිපතිතුමාගේ ඒ අවස්ථාව කරලා දෙන්න කියන ඉල්ලීම ගෞරවනීය මේ සභාව තුළ අපේ ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරමින් ලියන දෙන බොහෝ ස්තුතියි.
අකිල එල්ලාවල ගරු මන්ත්‍රීතුමා විනාඩි 3ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
මුලාසන හොබවන ගරු මන්ත්‍රීමඩ ඔබතුමාට සුපතන අතර මම සෞභාග්‍ය දැක්ම යටතේ සමෘද්ධි වැඩසටහන උදා දක්වන උපුටා ගැනීමක් කරන මේ අවස්ථාවේදී සමෘද්ධි වැඩසටහන මේ රටට බරක් වන වැඩසටහනක් නොවිය යුතු අතර රටට දායකත්වය සපයන වැඩසටහනක් විය යුතුයි කියලා අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති සෞභාග්‍ය දැක්මයේදී සඳහන් කළා තියෙනවා. මේ අවස්ථාවේදී මම මේ විවාදයට එකතු වෙන්නේ ඇත්තටම සමෘද්ධි සංවර්ධන නිලධාරිවරු එදදාස් නමසේ අනු පහේ තමන්ගේ සේවය ආරම්භ කරලා එදදාස් රුපියල් එදදාස් නමසේ පනහක්කරි තාමත් සොච්චම් මුදලකට එදා තමන්ගේ රාජ්‍ය සේවය ආරම්භ කරලා අතිවිශාල ජනතාවකට උත්තරිතර සේවයක් කරපු රජයේ සේවකින් තමයි සම්බුද්ධ නිලධාරීන් කියන්නේ. මම මේ අවස්ථාවේදී තාමත් ඕනකමින් ප්‍රකාශ කරන්න ඕනේ එතුමන්ලාගේ මේ වැටුප් වර්ධක ඒ වගේම විශ්‍රාම වැටුප් පිළිබඳ අතිශයින්ම වැදගත් කාරණාවක් රජයේ තීන්දුවක් ගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ උසස්වීම් අවසර ගණනාවක් මේ නිලධාරීන්ට උසස්වීම් ලැබිලා නැහැ. ඉතින් මේ නිසා අපි රජයක් හැටියට මම හිතන්නේ මෙතුමන්ලාගේ මේ අවස්ථාව ගැන ඉතාමත් හොඳින් සලකලා බලන්න කටයුතු කරන්න ඕනේ. එසේ කියමින් මේ විවාදෙදී මම නිලධාරී මහත්මාත්මීන් ගැන කතා කරනවා වගේම සමෘද්ධි ප්‍රතිලාභීන් ගැන කතා කරන්නත් මම අවස්ථාවක් කරගන්නවා. මොකද අපි දන්නවා 2019 සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරනකොට මේ ප්‍රතිලාභීන්ව තේරුවේ අරලියගහ මන්දිරයේ අවසරය මත ප්‍රදේශවලින ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට ඕන විදිහට තමයි ලයිස්ට් වැදුවේ. මේකේ වාහන තියෙන වතු තියෙන රැකියා කරන පිරිසකුත් හිටියා. පෞද්ගලික ආයතන රැකියා කරන පිරිසකුත් හිටියා. නමුත් අසරණ අහිංසක දිළිඳු ජනතාවට මෙහි ප්‍රතිලාභ ලැබුණේ නැහැ 2019. ඉතින් මේක නිසා මම යෝජනා කරන මේ සභාවට මේ සමෘද්ධි ප්‍රතිලාභින් තෝරනකොට අපි දන්නවා දිළිඳුකම නිර්ණායක සංඛ්‍යාලයක දෙපාර්තමේන්තුව මගින් එළි දක්වලා තියෙනවා මේ දිළිඳුකම කියන දිනුදුකම නිර්ණායක වගක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඒ ඒ තුලින් මේ දිලිඳු ජනතාව තේරුවා නම් මං හිතන්නේ ඊටට සාර්ථකව සාධාරණ මේ ජනතාව මේ ප්‍රතිලාභ අවශ්‍ය ජනතාවට මේ ප්‍රතිලාභ නිරවදී ලැබෙනවා කියලා මම යෝජනා කරනවා. ඒ වගේම අපි දන්නවා වයස අවුරුදු 70ට වැඩි පිරිසට මේ සභාවට යෝජනාවක් ගේනවා. ඒ වැඩිහිටි දීමනාව යටතේ ප්‍රාදේශ ලේකම් කාර්යාලය හරහා වැඩිහිටි දීමනාව දෙනකොට අපිට ඒ අවුරුදු 70ට වැඩි සමෘද්ධි ප්‍රතිලාභින්ට වැඩිහිටි දීම ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා ආබාධිත පුද්ගලින් ඉන්නවා. මේ පුද්ගලින්ට අපිට සමාජ සේවා දෙපාර්තමේන්තුව හරහා ඒ දීමන ලබා දෙන්න පුළුවන්. මොකද සමෘද්ධිය කියන්නේ සමාජ සවිබලි ගැන්වීම වැඩසටහන. අපි දන්නවා වයවෘද්ධ පුද්ගලින්ටත් ඒ වගේම ආබාධිත පුද්ගලන්ට සමාජ සවිබල් ගැන්වීමක් කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ සමෘද්ධි ව්‍යාපාරය අධිකරු ජනාධිපතිතුමාගේ දැක්ම අනුව වැඩි කාලයක් මේ ප්‍රතිලාභ දීම රටට සුදුසු නැහැ කියලා මම විශ්වාස කරන්නේ. මොකද හේතුව තමයි මේ රට දියුණු වෙනකොට ආර්ථිකය දියුණු වෙනකොට අතමිට සරු වෙනකොට ඒක පුද්ගල ආදායම වැඩි වෙනකොට මේ සමෘද්ධි ව්‍යාපාරය අපි අවසන් කළා. ඒ ප්‍රතිලාභය ජනතාවට වෙනත් ආකාරකින් ලබා දීමට කටයුතු කරන්න ඕනේ කියලා යෝජනා කරන මේ අවස්ථාව ලබා දීම ලයිස්තු තුනෙන් නිදි.
ජගත් පුෂ්පකුමාර ගරු මැතිතුමා විනාඩි 5ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මුලාසනාරුවර මන්තුමනි, මේ සමෘද්ධි අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරේ කැබිනට් නෝනා අමාත්‍යවරේ හැටියට මේ ව්‍යාපාරය ආරම්භ කරේ 1995 වර්ෂයේ. ඉතාම එදාතර මේ ව්‍යාපාරයේ අරමුණු සාර්ථක වෙලා තියෙනවා වගේම පෞගේ වකවානුව තුල මේ ව්‍යාපාරය විශාල වශයෙන් කඩාවැටීම් ඇති වෙලා තියෙනවා. මම ගරු ඇමැත්තුමාගේ අවධානයට යොමු කරනවා, විශේෂයෙන් පෞගේ කාලේ සමෘද්ධි ලාභින් තෝරාගෙන ඒ ප්‍රතිලාභ බෙදා දෙන අවස්ථාව වෙනකොට ඒ විෂය භාර අමාත්‍යවරු ඒ ටී ෂර්ට් බෙදලා දුන්නා. මම දැක්ක අතක කොළපාටක් ගාලා තිබුණා ගරු අමාත්‍යතුමනි, මූලස්ර උඩ මන්තුමනි, අතේ කොළපාටක් ගාලා තමයි ඒ ටී ෂර්ට් ටික හදලා දුන්නේ. ඒක සමෘද්ධිය පාට නෙමෙයි. ඒ වගේම ඇමතුමාගේ මම අවධානයට යොමු කරනවා, මේ සඳහා මේ ටී ෂර්ට් මැහුවේ කොහෙද කියලා පරීක්ෂණයක් පවත්වන්න ඕන. මේ ටී ෂර්ට් ටික මැහුවේ මොන සමාගමෙන්ද, මොන ෆැක්ටරියද කියලා හොයන්න බලන්න ඕන. ඒ ෆැක්ටරියෙන් මහලා කවුරු හරහාද මේවා ඉදිරිපත් කරේ කියලා හොයලා බලන්න ඕන. සමෘද්ධිය අහිංසක ජනතාවගේ මුදල් මේ ආකාරයට කාබනේසිය කරපු යුගයක් තමයි පහුගිය වකවානුවේ සිද්ධ වුණේ. ඒ වගේම අපේ ජගත් කුමාර් මන්තුමා ඉදිරිපත් කළ කාරණාව සම්බන්ධව සමෘද්ධිය සංවර්ධන නිලධාරීන් බොහොම අසහනයෙන් ඉන්නවා. දැන් අවුරුදු 60 ඉක්මලා මෙයා විශ්‍රාමයට ගන්නේ නැතුව විශ්‍රාම ගිහිල්ලා තියෙනවා. කිසිම දීමනාවක් නැහැ. ඒ සඳහා EPF සඳහා රජයේ දායකත්වය ගෙවන්න කියලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා රක්ෂණ ක්‍රමයක් මාර්ගයෙන් මේ පඩියෙන් ගෙවලා කොටස් කරලා අලු කරලා මේ මුදල එකසරේ මෙයාට ගෙවන්න දැන් හැකියාවක් නැහැ. ඒකේ මුදල රක්ෂණ ක්‍රමයක් හැටියට හඳුන්වලා දීලා ඒ මුදල අය කරගෙන දැම්ම ඉඳලා වැටුපෙන් මෙයාට විශ්‍රාම යනකොට විශ්‍රාම වැඩමක් ලබා දෙන ක්‍රමයක් සකස් කරන්න ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අවුරුදු 25ක් එකම තලයක වැඩ කරනකොට මානසික අසහනෙන් ඉන්න ජගත් කුමාර ගරු මන්තුමා එදා ඒ වෘත්තීය සමිතිය හැටියට අපි දෙක සාකච්ඡා කරපු අපි හැම අවස්ථාවෙම සාධනීය පියවර ගත්තා. හැම සහනයක්ම සලසල දෙන්න අපි පියවර ගත්තා. නමුත් පහුගිය රජය ඒ නිලධාරීන්ට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ වෘත්තීය සමිතියට ඇහුම්කන් දුන්නේ නැහැ. එයාට අවශ්‍ය විදියට එයාගේ අවශ්‍යතාවෙන් ඉෂ්ට කරන්න විතරයි කටයුතු කරේ. ඒ නිසා මේ අයටත් උසස් වීම දෙන වැඩපිළිවෙලක් හදන්න ඕන. ඔහුගේ කාලවල අපේ සමුද්‍ර සංවර්ධන නිලධාරීන්ට කිව්වේ පුත්තලමට යවනවා කිව්ව මොණ්ඩරාගලයි. හඳට යවනවා කිව්ව සමුද්‍ර සංවර්ධන නිලධාරීන්. එහෙමයි තර්ජනය කරේ. නමුත් අපි අගය කරනවා අපේ සමුද්‍ර සංවර්ධන නිලධාරීන් මේ කිසිම දෙයකට යටත් වෙන්නේ නැතුව තමන් සිතක පැවති තමන්ගේ රාජකාරී කරා. එයාට අවශ්‍ය විදියට හසුරවන්න උත්සාහ කරේ.
තව විනාඩි දෙකක් කාලයක් මට ලැබෙනවා.
පහුගිය කාලේ මේ සමුද්‍රලාභින් හැටියට තෝරගත්ත පිරිස කොහොම තෝරගත්තේ? කමිටුවෙන් පත් කරා ගමේ. ඒ කමිටුව බොහොම නිවැරදිව පෙළගස්සලා ලැබුවම ඒකවම ගමේ පරිෂද නායකයා වෙනම ලැයිස්තුවක් ලැබුවා. මේ දෙක එකතු කළා දෙකේම නම් තියෙන අයට විතරයි දුන්නේ. පහු කාලේ දෙවන ලැයිස්තුවක් දෙන්න උනේ නැහැ. මෙන්න මේකයි සමුද්‍රලාභ තෝරා ගැනීම නිර්ණායක හැටියට කටයුතු කරේ. මේ අතරත මුලාසනාරුවද මන්ත්‍රීතුමනි ඔබතුමාට ඔබතුමා නියෝජනය කොට්ටාස දැනෙද හයිබ්‍රිඩ් කාර්ක තියෙන පායට පවා සමෘද්ධි සහනාධාර ලැබුණා. මෙන්න මේක තමයි පහුගිය කාලය තුළ මෙය ගෙනිච්ච වැඩපිළිවෙල. ඒ වගේම විශේෂයෙන්ම ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා එදා ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා හැටියට කටයුතු කරන වකවාරුවේ එදා මුළු කාර්ය මණ්ඩලයේ කාඩරයක හැදුවා 27,434කට සමෘද්ධි සංවර්ධන නිලධාරීන්. මේ ප්‍රමාණය පහුගිය කාලේ 22,611ක් දක්වා අඩු කරා. 22,611ක් දක්වා අඩු කරා. ඒ අඩු කරත් තව 2,548ක ගරු අමාත්‍යතුමා පුරප්පාඩු තියෙනවා. මේ අය වසම් දෙක තුන්ද වැඩ කරනවා. මේක ඉතා අපහසුයෙන් කටයුතු කරන්නේ. ඒ නිසා මෙම පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු කරන්නේ කියලා ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම සමෘද්ධි සහනාධාරය ලබා දෙන අවස්ථාව වෙනකොට මරණයක් වුණාම ප්‍රතිලාභියගේ ඒ මරණ දෙන මුදල ටිකක් වැඩි කරන්න වැඩපිළිවෙලක් කරොත් හොඳයි. තවදුරටත් මේ එදා තිබුණ මුදලට වඩා යම් ආකාරයක විශාල වියදමක් දරනවා. මම හිතන්නේ ඒ වගේම විවාහ වීමේ දරූපදෙවනේ රෝහල් ගත වීම දෙන මුදලත් අසනීපලා ඉන්න අයට ලොකු සහනයක් වෙනවා. වෙනදට වඩා වියදයන් නිසා මේ මුදල් ප්‍රමාණයත් වැඩිපුර ලබලා දෙන්න වැඩපිළිවෙලක් යොදන්න ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශාල වශයෙන් පහුගිය වකවානුව තුළ අපේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට නොයෙක් අසාධාරණකම් සිද්ධ වුණා. මෙන්න මේ අයට දේශපාලන පරිගැනීම් වලට ලක් වුණා නම් එයා හොයලා බලලා ඒ සාධාරණ ඉෂ්ටකරන ඔබතුමාගේ අවධානය විශේෂ යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින්, ඒ වගේම විශේෂයෙන්ම මෙයාගේ කාර්යාල පහසුකම් සම්බන්ධ, ඒ වගේම මෙයාට අවශ්‍ය බෑග් එකක් දුන්නම හිතන බොහොම කාලයක් වෙනවා. දැන් ඒක දැන් ගමන් මල්ල දැන් ඒ බොහොම කාලයක් වෙනවා. ඒ නිසා ඒව ගැන ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා වගේ කාර්යාල සඳහා පහසුකම් ටික ලබා දෙන්න. අපි අවුරුදු 10කට පෙර ලබා දුන්න ඒ පහසුකම් විතරයි පහුගිය අවුරුදු 6ක කාලය තුළ පහුගිය අවුරුදු සමායන අවුරුදු 5ක් කාලය තුළ කිසිම සහනයක් අපේ නිලධාරීන්ට ලැබුණේ නැහැ. ඒ වගේම සමෘද්ධි ප්‍රතිලාභය ලැබෙන ඒ පිරිස වලටත් අවශ්‍ය සහනයන් වැඩිපුර ලබලා දීලා ඒ අවශ්‍ය ශක්තියට ලබලා දීලා දිනුදකමෙන් මුදවාගෙන එයාට හොඳ ආර්ථික ශක්තියක් ඇතිකරන වැඩපිළිවෙලක් මම හිතන්නේ හැමදාම සමුද්‍රය
දෙනාට වඩා
අපිට මාළුවෙක් කල්ලල දෙනාට වඩා බිලිපිත්තක් ලබලා දීලා එයාට හොඳ දැනුමක් ලබලා දීලා ඒ වගේම අවශ්‍ය වටා පිටාව සකස් කරලා දීලා එයාට අවශ්‍ය මූලාශ්‍ර ටික ලබලා දීලා හොඳ ජීවිතයක් ගතකරන ඒ සමෘද්ධි නිලද අපේ සමුද්‍ර ප්‍රතිලාභින්ට අවස්ථාවක් ඇති කරලා දෙන්නේ කියලා ඉල්ලා සිටිමි. මම නියඳුනා බොමිසුදී.